දැන් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මනතුංග මහත්මයා.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.
තෙරුවන් සරණයි.
අද ස්වාමින් වහන්සේගේ දේශනාව තුළින් බොහෝම වැදගත් කාරණයක් මතුවලා අපිට දේශනා කරා. ඒක කෙටියෙන් කිව්වොත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළින් තමයි භාවනාවේ ඥානය වැඩෙන්නට හේතු වෙන්නේ කියන එක. එතකොට ඔය කියන පදනම තුළින් ගොඩාක් කරුණු අපිට මතු කරගන්න පුළුවන්. ඒ වගේම මතු කරන්න ප්‍රශ්න වගේ කුත් තියෙනවා. ඒ වගේම ඒක බොහොමත්ම කාලෝචිත වශයෙන් දකිනවා. දැන් කෙටියෙන්ම කිව්වොත් මේ අහන ප්‍රශ්නේ මම පස්සේ විස්තර වහන්නම්. මම අහන මූලික ප්‍රශ්නය තමයි, එතකොට ශීලය සහ භාවනාව වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ දැන් අපේ සමාජයේ සම්මත වෙච්ච, ඒ වගේම බොහෝ ගුරුවරුන් උගන්වන භාවනාව කියන්නේ මෙන්න මේකයි කියන ක්‍රමවේදයන් තියෙනවා. ඒ ක්‍රමවේදයන් තුලින් කරනකොට තමයි අපි කියන්නේ භාවනාවයි කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා සීල, සමාධි, ප්‍රඥා කියන විදියට ප්‍රතිපදාව කොටස් තුනකට බෙදලා තියෙනවා. එතකොට අපි ධර්මානුධම්ම ප්‍රතිපත්තිය අපිට හොඳට පැහැදිලි කරා ස්වාමින් වහන්සේ. එතකොට බැලූ බැල්මට එතන තියෙන්නේ ශීලයේ හික්මීම වගේ තමයි පේන්නේ. එතකොට ඒක තුලිනුත් තවත් විදිහකට ප්‍රශ්නය වෙනස් කරලා අහන්න පුළුවන්. එතකොට අපි නිකම්ම නිකං විරමණ සීලය නම් කරන්නේ, ඒ කියන්නේ යම්කිසි උපාසකෙක් හෝ උපාසිකාවක් ඉන්නවා, එයා දැඩි ලෙස විශ්වාස කරන සත්තු මරණයක හොඳ නැහැ. ඒක කටපාඩමෙන් වගේ කන්ඩිෂන් වෙලා තියෙනවා. ඒ නිසා එයා එකෙන් වළකිනවා. එතකොට ජීවිතාන්තයේ දක්වා එයා එක කරගෙන ගියාම එතකොටත් භාවනාවේ ඥානය වැඩිවීමට එය හේතු වෙන්නට පුළුවන්. ඒ අර්ථයේ එක කොටසක්. ඒත් එක්කම දැන් අපි සතර සතිපට්ඨානිය වගේ ගන්නකොට එතකොට මේ කියන මට හිතෙන හැටියට ස්වාමීන් වහන්සේ මේ එලි කරන මාවත බුරුමේ සයාඩෝ තේජනීය ස්වාමීන් වහන්සේ කෙලින්ම කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සනාවෙන් තමයි පටන් ගන්න. ඒ කියන්නේ දැන් අර ක්‍රමිකව දෙන එක නෙවෙයි, චිත්තානුපස්සනාව ටික ටික කරගෙන ඉදිරියට යන හැටි සීලෙන් අරවෙන් මේවෙන් පටන් අරගෙන. ඉතින් මේ පිළිබඳව මම හිතනවා අපිට තව ටිකක් පැහැදිලි කරොත් ඉතාම වටිනා දෙයක් වේවි. තෙරුවන් සරණයි.
අරුණ මහත්මයා හොඳ ප්‍රශ්නයක් මතු කළේ මුලින්ම. දැන් අපේ සීලය සහ භාවනාව කියන දෙකම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන කොටසටම තමයි ඇතුළත් වෙන්නේ. හැබැයි ඒ දෙකේ යම් කිසි වෙනසක් තියෙනවා. ඒ තමයි සීලය කියලා කියන්නේ ප්‍රාථමික ප්‍රතිපදාව. ඒ කියන්නේ අකුසලයෙන් වැළකීම සහ කුසල් කිරීම සම්බන්ධව ප්‍රධාන වශයෙන්ම අද ඔබතුමා කිව්වා වගේ අර විරතිය, ඒ කියන්නේ අකුසලෙන් වැළකීම කියන කාරණේ තමයි අද ප්‍රධාන වශයෙන් සීලය හැටියට හඳුනාගෙන තියෙන්නේ. නමුත් බුද්ධ දේශනාව අනුව අකුසලෙන් වැළකීම පමණක් නෙමෙයි, ඊට අදාළ යම්කිසි ප්‍රතිපත්තියක් කුසලමේ වශයෙන්ුත් වෙන්නවා. අපි හැමදාමත් වගේ මේ සම්බන්ධව කතා කරනකොට පැහැදිලි කරනවා. දැන් ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කාරණේෙහිදී කරුණු හයක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. පානාතිපාත පටිවිරතෝ, මිහිත දණ්ඩෝ, මිහිත සත්තෝ, ලජ්ජී, දයාපන්නෝ, සබ්බපාන භූත හිතාංකං. ඔය කාරණා හය. දැන් ඕකෙන් කරුණු තුනක් විරතිය, කරුණු තුනක් සමාදන් වෙලා ප්‍රගුණ කරන්නට ඕන කාරණා. එතකොට විරතිය හැටියට දක්වන්නේ පානාතිපාත පටිවිරතෝ, ප්‍රාණඝාතයෙන් වළකිනවා. නිහිත දණ්ඩෝ, දඬු මුකුරු ආදීන් හිංසා කිරීමෙන් වළකිනවා. නිහිත සත්ත්වෝ, සියුම් අවියාද ආදීන් හිංසා කිරීමෙන් වළකිනවා. ඒ වළකිය යුතු කාරණා ටික. එතකොට ප්‍රගුණ කළ යුතු කාරණා තමයි ලජ්ජී. පාපයට ලජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වරද කරන්නට ලජ්ජා ඇති කෙනෙක් බවට පත්. ඒක මනසේ අවදි විය යුතු ගුණය. ලජ්ජි දයාපන්නෝ, ඊළඟට සත්වයින් කෙරෙහි දයාව ඇති කෙනෙක් බවට පත් වෙනවා. සබ්බ පාන භූත හිතානුකම්පේ විහෙරති, සියලු ප්‍රාණීන් කෙරෙහි සියලු සත්වයන් කෙරෙහි හිතවත්කමක් ඇති කෙනෙක් බවට. ඒ කියන්නේ එතන ස්තනිකරම එන්නේ මෙත්තාව, සියලු සත්වයින්ට යහපතක් වෙනවා දකින්නට කැමති බව, ඒ අයට හිතවත්කම, මෛත්‍රී මිත්‍රශීලී හැඟීම. එතකොට මේ ගුණාංග වර්ධනය වුණොත් තමයි ඒ තැනැත්තාගේ සීලය පරිපූර්ණ වෙන්නේ. එතකොට දැන් ඔය ගුණාංග දෙකම හරියට යම් කිසි කෙනෙක් දැන් ඔබතුමා කිව්වා වගේ අර විරතිය විතරක් සමාදන් වෙලා විරතිය විතරක් තමන්ගේ සීලය පූර්ණ වෙනවා කියලා හිතාගෙන ඉන්න කෙනා තුල යම් ප්‍රතිපත්. හැබැයි ඒ ප්‍රතිපදාව හැටියට පොඩි පසුබිමක් විතරයි එතන හැදෙන්නේ. අර වල් පැලැටි අයින් කරලා පොළව සකස් කළා වගේ. හැබැයි මේකේ මොනව හරි වගා කරන්න ඕනේ. ඊට පස්සේ වගා කරන දේවල් ටික තමයි ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන අර ගුණාංග හැටියට. එතකොට මේ කරුණු දෙක සිද්ධ වෙනකොට ඒතනත්තා සීලෙන් ගුණයට අවතීන වෙනවා. එතකොට සීලෙන් ගුණයක් ගුණ නැගෙනවා. දැන් මේ සීලය සහ ගුණය මතුවෙනකොට තමයි එතනත්තාට මානසික වශයෙන් සංවරයකට යන්නට පුළුවන් වෙන්නේ. දැන් මුලදී සීලය හඳුන්වන්නේ බොහෝ තැන්වල කය සහ වචනය සංවර කිරීම. එතකොට කය සහ වචනය සංවර කිරීමත් ප්‍රතිපදාවම තමයි. ඒක ප්‍රතිපදාව නොවේ කියන්නට බෑ. හැබැයි කය වචනය සංවර කිරීම කියලා කියන්නේ චිත්ත සංවරයට අවශ්‍ය පසුබිම, මානසික සංවරය ඇති කරන්නට පසුබිම සකස් කිරීමක් පමණයි. එතකොට ඒ සීලයෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාව හැටියට දක්වන්නේ සමාධි ප්‍රඥා දෙක. එතකොට මානසික වශයෙන් වැඩෙන්නට ඕන කාරණා. සමාධිය වැඩෙන්න අර වරදින් වැළකීම, ගුණ ප්‍රගුණ කිරීම. ඒක ප්‍රධාන වශයෙන් උදව් වෙනවා අපිට චිත්ත ඒකාග්‍රතාවය ඇති ගන්න. මොකද අපේ මනස චංචල වෙන්නේ, කැළඹෙන්නේ බොහෝ විට අර අයහපත් දේවල් එක්කලා. ඒ වගේම යහපත් දේ කරන්නට බැරි වීම කියන මේ මානසික තත්ත්වයක් එක්කලා. එතකොට තමන්ගේ ජීවිතය තුළ මම වැරදි කරලා නැහැ, මම අපරාධ කරලා නැහැ, මගේ ජීවිතය ධාර්මිකයි කියලා ඒ ඇති වෙන සන්තුෂ්ටිය අපිට මානසික ඒකාග්‍රතාවයට විශේෂයෙන් උපකාර කරනවා. දැන් ඔන්න ඔය විදිහට ගුණය තුලින්, සීලය තුලින් කායික වාචසික සංයමය ඇති කරනවා. ඊට පස්සේ ගුණය තුලින් මානසික වශයෙන් යම් සංයමයක් ඇති කරලා මනසේ ප්‍රඥාව අවදි වෙන්න අවශ්‍ය පසුබිම ගොඩනගනවා. ඊට පස්සේ ඒ පසුබිම තුල තමයි අර ඥානය අනුක්‍රමයෙන් වර්ධනය වෙන්නේ. එතකොට ඒ ඥානය වර්ධනය කරන්නට ක්‍රියාත්මක වෙනකොට ආපහු අපට අර දුර්ගුණයෙන් වැළකීම, ගුණ වැඩිම කියන කාරණය නැවත මෙතනදී චක්‍රීය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් මුලදී අපි කතා කරන්නේ දුර්ගුණය දුරු කිරීම කියලා නෙමෙයි. මුලදී අපි කතා කරන්නේ පාපයෙන් වැළකීම කියලා සීලේදී. හැබැයි භාවනාවට එනකොට ඒ පාප කියන එක දුර්ගුණයෙන් වැළකීම කියන තැනකට වඩා සූක්ෂම වෙනවා. පාපය සහ දුර්ගුණය කියන දෙකේ පුංචි වෙනසක් තියෙනවා. පාපය කියනකොට සතා මරන්නට සිතනවා, සතා ඝාතනය කරනවා. එතකොට දැන් එතන අපේ මානසික වශයෙන් ඇතිවෙච්ච දුර්ගුණය ලෝකයට විකාශනය වෙනවා. විකාශනය ලෝකයට අපරාධයක් සිද්ධ වෙනවා. එතකොට ඒවා පව්කම් කියලා ලෝකයේ සම්මත කරගෙන තියෙනවා. මේ දුර්ගුණය කියනකොට ලෝකයට හානි වෙන්න ඕන නෑ. දුර්ගුණය වෙන්නට තමන් තුළම මතුවෙන දුර්වලකම, අනිකා කෙරෙහි ඇතිවන ඊර්ෂ්‍යාව දුර්ගුණය. එතකොට ඒකෙන් අපි අනිත් අයට හිංසා කරන්න, අනිත් අය සතු දේ කඩා වඩා ගන්න, හොරමරකම් කරන්න, අනිකාට පෙස්සම් ගහන්න ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. එහෙම වෙනවා නම් ඒක පාප ක්‍රියාවක් කියන බරපතල තැනකට, ලෝකෙටත් අනර්ථයක් වෙන තැනකට එනවා. දැන් අපි මීට පෙරත් කතා කරනකොට කතා කරලා තියෙනවා මේ කුසල අකුසල් දෙකෙහිම මානසික කොටසක් තියෙනවා, භෞතිකව ක්‍රියාත්මක වෙන කොටසක් තියෙනවා. ඒ මානසික සහ භෞතික වශයෙන් ක්‍රියාත්මක වෙන කොටස් දෙකම ක්‍රියාත්මක වුණොත් තමයි ඒක බරපතල තත්ත්වයකට පත් වෙන්නේ. එතකොට ඒකේ විපාකයක් තමන්ට සසර ගමනේ මානසිකවත් විඳින්න වෙනවා, භෞතිකවත් ලෝකයේ තුලිනුත් තමන්ට විඳින්නට සිද්ධ වෙනවා. හැබැයි දැන් මේ දුර්ගුණය කියන තැනට එනකොට අපි භෞතික වශයෙන් ලෝකෙට හානි කරලා නැහැ, සතා මරලා නැහැ, අනුන්ට හිංසා කරලා නැහැ, අනුන් සතු දේවල් හොරකම් කරලා නැහැ, වංචා කරලා නැහැ. හැබැයි අපේ මනස තුල ඊර්ෂ්‍යාව, කෝපය, නොසතුට, පසුතැවීම, මෙබඳු දුර්වලකම් අපේ මනස තුල අවදි වෙන්න පටන් ගන්නවා. දැන් අපි භාවනා කියන තැනට යනකොට මෙන්න මේ සූක්ෂම තන අපි හඳුනා ගන්නවා. හඳුනාගෙන අර ලෝකෙට අනර්ථයක් කළත් නොකළත් මේ ඇති වෙන මේ ජනිත කරන මනෝභාවය තුළින් මගේ මනස විනාශ කරනවා. මට අනර්ථයක්. දැන් සීලය තුළින් ලෝකෙට කරන අනර්ථය වළක්වා ගත්තා. හැබැයි භාවනාව තැනට යනකොට තමන්ට දැනෙන්න ගන්නවා මම ලෝකෙට කරන අනර්ථයෙන් වැළකුණාට මගේ මනසට මනස තුළ මතුවෙන මේ දුර්වල මනෝභාවයන්ගෙන් මටම අනර්ථයක් කරගන්න සාංසාරික වශයෙන්. එතකොට ඒක චිත්ත විපත්තිය. එතකොට මෙතනින් මම වළකින්නට ඕන කියන තැනට ඒතනත්තාගේ ප්‍රතිපදාව වඩා සූක්ෂම වෙනවා. එතකොට දැන් ඒතනත්තාට මෙතනට යනකොට නිකම්ම අර බාහිර සතෙක් මරණයක වැළකුණු තරම් පහසු නෑ. ඒ මනසේ මතුවෙන කෝපය ද්වේෂය වළක්වන එක. ඒ සඳහා එතනත්තාට මේ මනස තුළ මේ ආවේගයන් මතුවෙන්නේ කොහොමද කියලා සොයන්න වෙනවා, විමසන්න වෙනවා. අන්න එතනදී එතනත්තාට යෝනිසෝ මනසිකාරය අවශ්‍ය වෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය ඊට පස්සේ අවදි කරගෙන ඒ දිහා ප්‍රත්‍යවේක්ෂා කරනකොට තමයි එතනත්තාට දැනෙන්න ගන්න හේතුඵල වශයෙන් දේවල් ක්‍රියාත්මක වෙන හැටි සහ චතුරාර්ය සත්‍ය වශයෙන් මේක අනිත් පැත්ත හරවන හැටි. මේක නැවත නැවත මතු නොවන තත්ත්වයට පත් කරන්නේ කොහොමද? මේ ගැටලුවයි මේ හේතුවයි මේ හේතුව වෙනස් කරලායි ගැටලුව වෙනස් කරන හැටි, ඒ සඳහා මම ක්‍රියාත්මක වෙන්න ඕන විදිහ මේකයි. එතකොට අන්නේ ටික අවබෝධ වෙනකොට තමයි ඔහු තුළ වඩාත් අර පුළුල් විදිහට භාවනාමය ඥානය අවදි වෙන්නට පටන් ගන්නවා. එතකොට එතනත්තා දුර්ගුණ දුරු කිරීමේ ඥානය, ಗುಣ අවදි කිරීමේ ඥානය සහ ලෝක ධර්ම අවබෝධ කර ගැනීමේ ඥානය කියන මේ පැති තුනෙන්ම එතනත්තා ඒ ඥානය අවදි කරන්නට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ මට්ටමකට යනකොට ඔහුගේ ප්‍රතිපදා වඩා ප්‍රසස්ත මට්ටමකට ගිහිල්ලා. එතකොට අපි දැන් මේ සමස්තය ගත්තන් පස්සේ හඳුනා ගන්නට ඕන සීලය සහ භාවනාව කියන දෙකම ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන එකම කොටසට තමයි අන්තර්ගත වෙන්නේ. හැබැයි ඒ කොටසෙහි ප්‍රාථමිකව අපි කය වචන සංවර කිරීමේ කොටස තමයි මූලික වශයෙන් සීලය කියලා හඳුන්වන්නේ. හැබැයි කය වචන සංවර කිරීම තුළ අපි වඩා ගැඹුරට යනකොට එතන මානසික සංවරයක් සඳහා යම්කිසි පසුබිමක් හදනවා. ඒ කියන්නේ ගුණාත්මක වශයෙන්. අන්නේ පසුබිම තුළ අපේ ප්‍රඥාව සති සම්පජඤ්ඤේ යුක්තව පුහුණු කරමින් වඩා සූක්ෂම විදිහට දුර්ගුණ යටපත් කරමින් ගුණ අවදි කරමින් ප්‍රඥාව විකසිත කරන්නට ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල තමයි අපි ඍජුව භාවනා කියලා හඳුන්වන්නේ. එතකොට අපිට දැන් සීලය තුලත් භාවනාව කියන කාරණේ තුලත් ඒ කරුණු දෙක තුලම භාවනාමය ඥානය වඩන්නට පුළුවන් මේ කාරණේ හරියට හඳුනගත්තා. අපි පෙර දිනකත් මේක පැහැදිලි කරලා දුන්නා. සීලය හරියට යම් කෙනෙක් සිහිනුවණින් සති සම්පජඤ්ඤේ සිල් රකින්නට පෙළඹෙනවනම් ඒතනත්තට සීල ප්‍රතිපදාවම භාවනාමය ඥානය අවදි කරන වැඩපිළිවෙලක් වෙනවා. එතකොට එමන්දු ගැඹුරු තැනකට නොගිය කෙනෙකුට තමයි සීලය කියලා කියන්නේ හුදු කායික වාචසික සංවරයක් පමණක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැම පියවරක්ම අන්‍යෝන්‍යව චක්‍රීය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. සීලය සමාධියට, සමාධිය ප්‍රඥාවට, නැවත ප්‍රඥාව සීලයට ප්‍රත්‍ය වෙනවා. එතකොට ප්‍රඥාවෙන් යුක්තව සිල් රකින කෙනාගේ සීලය අර සාමාන්‍ය විදිහෙන් සිල් රකින කෙනාගේ සීලයට වඩා වඩා ප්‍රසස්ත ප්‍රතිපත්තිමය ගුණයෙන් වඩා ඉහළ මට්ටමින් පවතී. අන්න ඒ විදිහට තමයි ඒ සීලය සහ භාවනාව කියන දෙක අපි හඳුනා ගන්න වෙන්නේ. ඒ දෙකම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන එකම කොටසට තමයි අපිට විස්තර කරගන්නට වෙන්නේ. නමුත් ඒ දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා. පැහැදිලි වෙනසක් තිබුණාට එකකට එකක් ප්‍රත්‍ය වෙන ගතියත් එක්කලා අන්‍යෝන්‍යව සක්‍රිය වෙනවා.
ඒ වගේම ස්වාමීන් වහන්සේ අර මම අහපු අනිත් කාරණය, ඒ කියන්නේ චිත්තානුපස්සනාවේ මූලික ලක්ෂණ, එතකොට සාමාන්‍ය ජීවිතයේදී අපි ප්‍රගුණ කරනවා නිකම්ම
ප්‍රගුණ කරනවා ඒ පිළිබඳව අවදිමත් වෙන තරමට. ඒ කියන්නේ දැන් අපිට සතා මැරීමෙන් වළකිනවා කියන තැනදී මූලිකව කෙනෙකුට චිත්තානුපස්සනාවකට යාමේ ලොකු අවශ්‍යතාවයක් එයාට දැනෙන්නේ නැහැ. එතකොට ඔහුට පෙනෙන්නේ මේ සතා මරණයකින් වැළකීම ගැන විතරයි. ඔහු හිතන්නේ ඔහුගේ අවධානය යොමු වෙන්නේ. ඒ ප්‍රාථමික අවස්ථාවේදී. හැබැයි අපි ගැඹුරට යනකොට අපිට සතා මරන්න නැතුව ඉන්න ඕන වුණාට මරන්න හිතෙනවා. අපි පෙළඹෙනවා. අපිට යම් යම් හානි වෙනකොට, මදුරුව විදිනකොට, මකුණු විදිනකොට, මැස්සෝ කනකොට අපිට එතකොට ඒ සත්තු ගැන ද්වේෂයක්, කෝපයක් එනවා. එතකොට අපි අමාරුවෙන් බලෙන් තමයි දැන් මේ හිර කරගෙන ඉන්නේ. ඇතුළත ඒකට සුදුසුකම් නැහැ. අපි පිටස්තරින් හිර කරගෙන ඇබ ගහගෙන ඉන්නවා. මේ මේ තුල ලොකු වෙහෙසක් දැනෙනවා. මේ තුළ ලොකු පීඩනයක් දැන්. එතකොට මේ පීඩනය තුළ තමයි අපි ප්‍රත්‍යවේක්ෂණයට, යෝනිසෝ මනසිකාරයට යොමු වෙන්නේ. එක්කෝ අපි ඒක කඩාගෙන අර ප්‍රතිපදාවෙන් ගිලිහෙනවා, ප්‍රතිපදාව තුළ ඉන්නවා නම් එතනත්තාට ගැඹුරු මනසිකාරයකට, ප්‍රත්‍යවේක්ෂණයකට යන්න වෙනවා. අන්නේ ප්‍රත්‍යවේක්ෂණය තුළ තමයි ඔහුට දැනෙන්න ගන්නේ මේක බාහිරින් විතරක් ඇබ ගහලා නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි, මේක ඇතුළතින් සමනය වෙන්නට ඕන එක. එතකොට තමයි ඔහුගේ සීල ශික්ෂණය, සීල සංවරයක් දක්වා වර්ධනය වෙන්නේ. එතකොට එහෙම තැනත්තාට තමයි චිත්තානුපස්සනාව පාපයෙන් වළකින්නට වැදගත් වෙනවා කියලා දැනෙන්න පටන්. එතෙක් ඔහුට ඒ පිළිබඳව ලොකු වැටහීමක් එන්නේ නැහැ. අර දැඩි කම්පනය, දැඩි පීඩනය, ඒ දෙබිඩි ගතිය ඔහුට දැනෙන්න ගත්තට පස්සේ තමයි මේ චිත්තානුපස්සනාව වැදගත්කම එතනටට ප්‍රායෝගිකව වැටහෙන්න පටන් ගන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, තේරුණා. හොඳ පැහැදිලි කිරීමක් සියලු දෙනාටම යහපතක් සිදු වුණා කියලා හිතෙනවා. ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.